තිරුවන් සරණයි ස්වාමින් වහන්ස, කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීමට අවසරයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, කමඨහන් වාර්තාව සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ ලෙස පාදයේ සිහිය පිහිටවාගෙන පියවර 30ක් ඇවිද්දෙමි. බොහෝ අවස්ථාවල සිහිය පාදයේ පිහිටුවා ගත හැක. එක පාදයක් ඔසවන විට අනිත් පාදයේ බර දරයි. විලුඹ සහ ලේ වකය දක්වා බර හිමිහිට සම්ප්‍රේෂණය වන බව දැනේ. කොට්ටය සහ පතුලේ ඉදිරි ප්‍රදේශයේ බර එක පාරට ගනී. ඒ නිසා කොට්ටේ එකවරම පොළවේ වදිනු දැනේ. ඒ වදින කම්පනය හිසටත් දැනේ. නොඑක් සිතිවිලි පැමිණේ. ඒවා දකිමි. පතුලේද සිහිය පවතී. නිදිමතද දකිමි. කණි ක්‍රීන් ශබ්දේ එයි. මුහුණ හිස ප්‍රදේශවල කම්පන දැනේ. කලව උකුළු ඇටය ප්‍රදේශයේ යම් වේදනාවක් දැනේ. මේ සියල්ල සමග සක්මන දිගටම කෙරේ. මෙලෙස පැයකට වඩා සක්මනේ යෙදුණෙමි. සක්මන අවසානයේ පර්යංකයට වාඩි උනේමි. ඔබ වහන්සේගේ අවවාද පතමි. තෙරුවන් සරණයි. ඉපමණයි ස්වාමින් වහන්ස.
ආගෙන ඉන්නකොට පේනితి වැඩේ හොඳට වෙලා තියෙනවා. මේ කටයුත්ත, මේ චර්යාව, මේ නිත්‍ය අභ්‍යාසය ටිකට කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා
කරනවා. ඉන්ද්‍රා, තව ප්‍රශ්න දෙකක් විතර තිබුණා නේද?
උදේ තව වார்த்தාවක් තියෙනවා මේ.
හරි හරි. චැට් එකේ ප්‍රශ්න දෙකක් මම ගත්තා
ඒක. එකක් ඩිරෙක්ට් ඇවිල්ලා තියෙනවා මට. මම ඒක.
හරි. එහෙනම් ඔයා ඒක කියවන්න. මම මේ දෙක කියවන්නම්.
හොඳයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන පරයන්කේ හා එදිනෙදා ජීවිතය වෙනසක් නොදැනේ. බාහිර මොන දේ තිබුණත් නිරන්තරව ඇතුළට නැමුණු ගතියක් ඇත. බාහිරය සමග මිශ්‍ර වීමේදී ඇතුළත ඇතිවන විප්‍රයාසය පිළිබඳ අවධානයක් ඇත. ඒ අනුව එන දේ දකි. මිශ්‍ර වීමක් නැත. මිශ්‍ර වූද දැනුවත්ය. ගානක් නැත. වැඩිදුර යාමක් නැත. දැන් යමක් සමග ඇතිවන දරතය දැක ඒ දෙස බලන විට මුල් සමග ඉදිරියට යන ගහක් මෙන් දරතය සමනය වී නිශ්චල වේ. සමූහයක් සමග සිට අයින් වී තනි වූ විට ඔවුන් සමග මිශ්‍ර වී කටයුතු කළද තනි වූ විට කිසිවක් ගා නොගත් බවක් හා සුපුරුදු නිශ්චල බව රැකී ඇති බව දැනේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ප්‍රමණයි ස්වාමීන් වහන්ස.
ඒ ඔහොම කෙනෙක් එක්ක අපිට මේ කැනඩාව ලංකාව කියලා වෙනසකුත් නැහැ. කොයි තුත්තු කුඩිය හිටියත් බුදුහාමුදුරු අපිත් එක්ක ඉන්න සතිය අපි ළඟ තියෙන තාක්කල්. ඒ නිසා අපිට ඒ සර්ව ආරක්ෂාව ලැබෙනවා. ඉතින් ඒක අපිට ප්‍රවිත් ජන්ම දායාදයක් වශයෙන් බව තේරුම් අරගෙන පණ යන්න ඉස්සර වෙලා එක්කෙනෙකුට ආරියෝක කියලා දෙන්න උත්සාහ කරන්න. අපේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. එතකොට තේරෙයි ඒ ප්‍රෝග්‍රෑම් නිසාම අපි මුලතම ආධ්‍යාත්මික ජීවිතයකට බැඳිලා ගත කරනවා. අන්න ඒ ගත කරන ගතිය චර්යාව හදාගත්තේ නැත්නම් අපි නිකන් මේ අපි ලැබිච්ච දේ කවුරුත් එක හදා බෙදාගත්තේ නැති නිසා කුම්භහිකමෙන් මැරලා යනවා. විශා පුළුවන් තරම් ඔය ටික ඔය දන්න ටික තව කෙනෙකුට දැනගන්නත් පුළුවන් වෙන විදිහට මේ වගේ වාර්තා කරන්න පුළුවන් වෙන විදිහට කුකුලේ තියාගෙන ඇකේ තියාගෙන පුරුදු කරමු. මේ කෙනාට මම කියන්නේ තව කාට හරි එක්කෙනෙක් හරි අරගෙන එයාට පුරුදු කිරීමේ කටයුත්ත කරන්න පටන් අරගන්න. එතකොට ඒකෙන් ලැබෙන ආනිසංස අපිට වගේම අපි ඇත්තටම ජීවත් වෙන්නේ ඒක ආහාරයක් කරගෙන තමයි. අපිට තව ඕනේ. අපිට තව ඕනේ නවකියොත් ඕනේ ප්‍රවීණියොත් ඕනේ. ඒ නිසා මේ හදා බෙදාගෙන කණ්ඩ පුරුදු වෙන්න කියලා කියනවා.
එහෙමයි ස්වාමින් වහන්ස. අනිත් වාර්තාව තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. අත්දැකීම මේයි විස්තර කළ නොහැකිය. එහෙම ලීවත් එයද නිවැරදි නොවන වගක්ද මතුවේ. අත්දකින්නට හැකි ඒත් තව කෙනෙක්ට මේ වගේ කියලා කියන්න බැරි විදියකි. සක්මන පරයන්කය එදිනෙදා කටයුතු යන මේවා ගැන ලියන්නට දේ මතු නොවේ. ඒවා එකින් එකින් වෙන වෙන් නොකෙරේ. ඒක මේ වගේ කියලා කියන්න නොහැකි වග නැවත මතුවේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
ඒ වගේ අපහසුකකට තමයි පත් වුණේ සරුවච්චන් වහන්සේ. කොහොමද මේක කියන්නේ? කිව්වට මිනිස්සු බාර ගනීද? මොකද මිනිස්සු හිතන්නේ මිනිස්සු කියලානේ. අපි පුද්ගලයෝ කියලානේ. නැත්නම් අත්දැකීම එහෙම එකක් නැහැ. අත්දැකීම කියන්න බැරි අත්දැකීම කියන්නේ සරුලෝක අත්දැකීම. ඒ අත්දැකීම තමයි අනික් සත්තුන්ට නැති අපිට තියෙන සුවිශේෂ ජන්මදායාද. ඒක ක්‍රියාවත් වෙන්නේ නැතුව එහෙම නැතුව ඒක වැඩ ගන්න නැතුව අපි මැරුණොත් තිසන් සතුන් සහ අපි අතර වෙනසක් නැති වෙනවා. අපිත් නා සත්තු තමයි. නමුත් මේක කියන්න වෙන්නේ එහෙම ඒ ගති තියෙන අයට. ඉතින් ඒ නිසා අපි බොහොම ඉවසිල්ලේ මේ මෞනෝනකින් වැඩ කරනා වගේ බැරි බව කියනකොට තේරෙනවා ඒ පුළුවන්කම කියාපාන්න යන කට්ටිය මහා මාන්නකාර. නැති බව කියන්න උත්සාහ කරන අපි පුළුවන් තරම් හරි නිහතමානීව පුළුවන් තරම් නිහතමානීව මේ බැරි බව කිය කිය ඉන්නකොට අපිට මාන්නකාරකමක් ඉන්නේ නැහැ. හැබැයි මේක අපිට අයිති දෙයක් නොවෙන නිසා මේක අපිට අයිති දෙයක් නොවෙන නිසා අපිට තේරෙනවා අපි වෙනස් තලයක දෙයකට අඩු ගන්න ව්‍යුත්ත වෙලා ඉන්නේ. ඒක නිසා ඒ බැරි බව කියන්නකො. ඒ වගේ වැඩ කරනකොට නොදැනෙන හැටි බලන්නකො. මිනිස්සුන්ට කන් තියෙනව උකට. ලංකාවට කන් ලාවට තමයි ඇවිල්ලා. අපි ඒක ප්‍රයෝජන ගන්න. හැරගෙන ඔය ඒ රටේ මේ රටේ ඉඳගෙන මේ පාන්දර දැන් අපිට හතයි. මේ දවස් වල වැඩි කට ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට අරුණ මේ දවස්වල පහමාර 5:40 ට වගේ ඇවිල්ලා තියෙනවා. නැත්තම් ඔය රැඳී මරාගෙන කරන්නේ ඕක තමයි. ඉතින් ඒකට අපිට සහයෝගය දක්වන්න ඕගොල්ලොත් එන්න මේ මාස්ටර් ට්‍රේනර්ස්ලා විදියට එක එක්කෙනෙක් තව තව කෙනෙකුට අයි අත්දැකීම කියලා දීලා මේ අදා බෙදා ගත්තා නම් හොඳයි කියන එකයි තියෙන්නේ. ආයෙ කමටහන් සුද්ධ කරනට වැඩිය ළඟ ඉන්න අයට වාසියක් වෙන විදිහට මම මේ කටයුතු කරන්නේ. කුසලයෙන්ම හදාගත්තේ කොච්චර අමාරු වෙන්නේ ගෙදරින් එපා වෙලා විහි කරපු කොල්ලෙක් වගේ. අම්මටත් එපා වෙලා ඉන්නේ පුංචම විතරයි ඉන්නේ වත් අඩුවා. ඉතින් මේ දැන් ඉතින් අපි බැන බැන වැඩ ගන්නවා. බෑ කියන්න නැතුවත් කරනවා. තොපිත් එහෙම හැදියා වෙච්චරයි කියන්නේ. උදේ ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ.
ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ. ඊළඟට සුසන්ත ළඟ තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන් සුසන්ත.
ඉන්ද්‍ර මහත්මිය ඔල්රෙඩි ඉදිරිපත් කරා. මගේ පැත්තෙන් ප්‍රශ්නයක් නෑ ඉදිරිපත් කරන්න උදේ. ඒක මේ ඉදිරිපත් කරා.
හොඳයි. එහෙමනම් අපිට මේ සුළු වෙලාවක් තියෙනවා. රාජිකා ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ලෑස්ති වෙලා ඉන්න අවස්ථාවක් ගන්න පුළුවන් දැන්.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. අවසරයි සයන් හන්ස මට මේක මේ මට දන්න හැම එක කමටහන් වார்த்தාවක්ද කියන්නේ උනාට මේ මට පොඩි නිකන් කාලයක් තිස්සේ
ඔබ කියපන්.
එහේ මං ගිය සතියේ තත්තරම අවස්ථාව ගත්තේ මේක කියන්නේ උනාට අර වෙන කාරණා මතුවෙච්ච නිසා ඒක මට කියන්න උනේ නැහැ.
හිතුනේ මට මැනලද කිසිය කිතුනේ මා නඹට කියපන්.
එහේ සයන්ස මේක නිකන් ගිය සැප්තැම්බර් වල ඔක්තෝබර් වල වගේ ඉඳලා මට නිකන් මේ මොකද්ද කියන්නේ කම්මැලි කමක් මත් නෙවෙයි හැබැයි නිකන් එහෙම දෙයක් තියෙනවා කියන්නේ දැන් ඉස්සර තරම් ක්‍රියාශීලී මා අනිත් අර ඔක්කොම කරනවා හැබැයි මේ
අහුන්
නැහැ ස්වාමීන් වහන්සේ
අනිත් කෙනෙකුට පහසුවක් ඇති එන හරි
ඒක නම් කියන්න දන්නේ නැහැ සංසා එහෙම අනිත් කාරණා ගැන වලට වඩා මට හිතෙන දැන් මම කරපු ශාසනික වැඩ කටයුතු වලට පොඩි නිකන් පසුබෑමක් වගේ දෙයක් මම අත්දැක්කා ඒ කියන්නේ මගේ ප්‍රෝග්‍රෑම්
ෆස් එකේ තියෙන සල්ලි ටික දීපන් උඹ කියලා පසුබාලා හිටපන්
එහේ මම කරන يعني ප්‍රෝග්‍රෑම් වල බලන්න ඕන දේවල් ඒවා බැලුවා ඊට පස්සේ අර ෆන්ඩ්‍රේස් එකක් කරන්න ඕනයි කියලා හිතුණා මේක කරා ඒකට උනත් ඊමේල් එකක් ලියන්න උනත් මට තේරෙනවා අර නිකන් මාව පුෂ් කරලා වනේ මම ඊමේල් එක ලියන්නේ. ඉස්සර වගේ අර එහෙම ලොකු ටටක් ගාලේ වැඩ ටික කරලා නිදහස් වෙන ගතිය නැහැ කියන ඒ වෙනසක් මම දැක්කා. හැබැයි දැන් ඉස්සරට වඩා පුහුණුව ගැන ගත්තත් එහෙම දැන් ඉස්සර ගොඩක් පිස්සී වෙන කාලවලදී මට සක්මන පරයන්ක කරගන්න බැරි වෙනවනේ. හැබැයි මම ගිය අවුරුද්දේ මේ නිකන් අතිෂ්ඨානයක් වගේ ඇති කරගත්ත උදේ නැගිට්ට ගමන් කරන්නේ සක්මන සහ පරයන්ක කියලා. සමාදාසට දැන් ඉස්සර නම් වැඩට යන දවසකට එහෙම සක්මනක් පරයන්කයක් ගැන හිතන්නේවත් නැහැ. හැබැයි දැන් විනාඩි 5ක් හරි ඇවිදලා විනාඩි 5ක් ඉඳගෙන හැම දවසෙම කරන්න උත්සාහ කරනවා. මොකද මට එක තැනකදී මතකයි මම හිතන්නේ ගෞරවනීය ඥානාරාම ස්වාමීන් වහන්සේ වෙන්න ඕනේ කිව්ව දේශනා කරා කියලා. ඔබ වහන්සේ හරි වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි මට මතකේ තියෙනවා කිව්වා කියලා. ඒ කියන්නේ සක්මන කරන්න බැරි නම් ඒ වෙලාවේ පුහුණුව කරන වෙලාවේ ඒ වෙලාව කියලා හරි මතක් කරන එකේ අර ඒ කමිට්මන්ට් එකේ වැදගත්කමක් තියෙනවා කියලා මට කොහෙදි හරි අහුණා වගේ මතකයක් තියෙනවා. ඉතින් මම ඒක කරගෙන ගියා. හැබැයි මට අර මම කරපු වැඩ කටයුතු ගැන පොඩි නිකන් ඔබ වහන්සේට දෙන ඇතින ඊමේල්ස් උනත් එච්චර ලියන්න සමාජයවල මට ලියන්න මේක ලියන්න ඕන කියලා හිතුණාට එහෙම
උත්තර දෙන්නේ නැහැ කියලා.
අහුණා සවනහස.
උඹ ඊමේල් වලට මම උත්තර
දෙන්නේ නැහැ මොනවා හරි.
ආඩපාලි කියන්නේ. අනුන්ට ඉන්න දෙන්නේ නැහැ. ඇහෙන්නේ නැද්ද?
ඇහෙනවා සවනහස. පැහැදිලි වැහුණා හැමතේ කියපු ටික.
මට උඹ ඊමේල් වලට උත්තර දෙන්නේ නැහැ කියලා මට දොස් කියන්නේ නම් උඹ.
ගෑනු
ගතිය ඇඬුවට පස්සේ මම උත්තර දෙනවා මේක අහගනින් හරිද?
එහේ සනස
දැන් ඔය වෙතෙන්ට එනකොට වැඩ පටන් ගන්න එපා වෙනවා. හැබැයි කරන වැඩේ හැමාරේ දකින්ද, කරපු වැඩේ නිමාව දකින්ද, ඡය වෙනවා දකින්ද, පැය වෙනවා දකින්ද, වය දකින්ද තමයි කැමැත්ත තියෙන්නේ. ඒක අපේ හිත දකින්නේ කාලකන්නිකමක් විදියට. මිනිස්සු දකින්නේ තේම. හැබැයි අපි බලන්නේ මේ දේ that will pass away, that too will pass away කියන අදහසින් කරා. ඒක නිකන් උනන්දුව නැති වෙලා වගේ. හැබැයි උනන්දුවක් තියෙනවා. බත් කන්න නෙවෙයි, බත් කාලා අත හොදන්න හරි ආසයි. ඉවරයි. ඒක ඉවරයි. වැඩක් කරලා අත පියදා ගන්න හරි ආසයි. අර වැඩි කරන්න පටන් ගන්නකොට ආසාවේ අඩුවක් තියෙනවා. ඒ අඩු වුණාට ඒක පේන්න තිබුණාට අපේ උදේට තිබුණු ආසාව වයට ගිහිල්ලා. දැන් උදේනේ දහගෙන ඉන්නේ ඌට තේරෙන්නේ නැවුවා. තේරුණාද?
එහේ සානස් ඒක තේරෙනවා මට.
ඒ කාරණාවට හේතු ගන්න එක තමයි වැදගත්. ඒක වෙනවා. ඒ වෙන වෙලාවේදී දැන් මම දේවල් ආරම්භ කරන්න පටන් ගන්න නෙවෙයි. වැඩි හොඳට යනවනම් මට වැඩක් නැහැ. ඉවර වෙනවා දකින්න. ඉවර වෙනවා දකින්න ඒකත් ඇත්තන මෙතන දාලා වරුපල්ල ලෙව කන්නෙත් නැතුව පිටියේ සකස් කරන්නේ නැතුව බැනලා යනවනේ. ආ ඒකෙදි පොඩ්ඩක් ඒ කටයුතු කරගන්න පුළුවන්. ඒකට ඇත්තට ඔහුගෙන් කිසිම බාධාවක් නැහැ. ඒ නිසා අපේ අවධානය උදේ වය දෙකෙන් උදේ තැන ඉඳලා වයට මාරු වෙච්චාම ඒක නිකන් නාස්තික දෙයක් විදිහට තමයි හිත කියන්නේ. අන්න ඒක මේ අවබෝධ කරගන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. කොහොම සමාරම්භක උත්සවනේ කරන්නේ. ආරම්භ මුල්කල් තියෙනවා. ඉව්වට එච්චර ආසාවක් නැහැ. නමුත් ඒක අමාරු වෙන්නේ නැති. අන්න එහෙම අන්න ඒක දිහා දැනගත්තොත් අපේ අවධානය නැතිවීම නෙවෙයි වෙලා තියෙන්නේ. උදේ ඉඳලා වය දක්වා මාරු වීමක් වෙලාද කියන එක පොඩ්ඩක් බලපුවාම ඒක සා ඩ්‍රැමැටික් වෙනසක් ඇති කරනවා. ඒකේ තියෙන්නේ මේ ඕනෙම දෙයක නිමාව. ඉවරේ. බලන්න යොමු වීමක් තියෙනවා. අන්න ඒක ටිකක් ඒක පිළිබඳව ටිකක් අවධානය කටයුතු කෙරුවොත් මිනිස්සු පටන් අරගන්නේ මිනිස්සුන්ට ඕනේ උපන්දින උත්සව. අපි බලන්නේ මරණි. කොච්චර උපන්දින උත්සව තියලා හිටියත් කවදා හරි මැරලා යනවා. මැරලා ගියාට පස්සේ ඉෂාත බඳගෙන අඬන හැටි ආයෙ උපත්තිකට නැගත් බලන හැටි ආන්න ඒක දිහා දකින්නට අපිටත් අපේ මරණයට සූදානම් වීමක් වයසට යෑමක් මේක සිද්ධ වෙනවා. ඒ නිසා එකම දේ ගොඩාක් කල් කරගෙන යනකොට ඒ ඇටෙන්ෂන් එකේ මාරුව අපිට පේන්නේ ඒක විදියක නාස්තික දෘෂ්ටියක් උච්ඡේද දෘෂ්ටියක් එපා වීමක් වගේ. නමුත් එපා වීම නෙවෙයි වෙලා තියෙන්නේ. ඇත්තටම එපා වීමක් වෙලා තියෙනවා උදේ පැත්තට, පට ගන්න පැත්තට. වැය පැත්තට වැය පැත්තට අවධානයක් යොමු වෙලා. ඒක අර භාවනා කරන කල්යාණ මිත්‍රයෝ හිටියොත් ඒගොල්ලෝ දන්නවා. මොන්සේ වැඩ කරනකොට යා ඉවර කෙරුවට පස්සේ තමයි අනික් කට්ටිය වැඩ නිම කරාට පස්සේ තමයි වැඩේ පටන් ගන්න. බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අච්චර ආශාවෙන් උනන්දුවෙන් පටන් ගත්ත වැඩේ දැන් කවුරක් අත්තයි? පිටිය පාළු. ඒ පාළු පිටිය තමයි අපිට වැරදි. මේ එතන පසුබෑමක් නෙවෙයි වෙන්නේ, වෙන දේ ඇටෙන්ෂන් එක shift වෙනවා. ඒ දෙක අතරමැද තියෙන උදේවයි නැති මධ්‍යස්ථ කැලලක් නිසා වැඩේ තවත් ටිකක් අංජබජල්. මෙන්න මේ කියන කාරණාව ඉතේ තියාන බැලුවොත් එහෙම එච්චර පසුබෑමක් වෙලා නැහැ කියලා අපිට තේරෙයි. ඒක වයසට යනකොටයි, වෙන දෙයක මේරීම එනකොටයි, වගේ ධර්ම අවබෝධය මේ අන්වේ ඥාන වැඩෙනකොට ඒක සිද්ධ වෙනවා. ඒක පිළිබඳ දැන ගැනීම තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් අපි සම්මාදිට්ඨි පුරේ Java. සම්මාදිට්ඨි ඉස්සර කරගෙන යා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් මේ පැහැදිලි කිරීමට. අර අනුරාධපුරයේ ස්වාමීන් වහන්සේගේ නම්බර් මේ කන්ටැක්ට් ඩීටේල්ස් එවන්න පුළුවන් නම් වටිනවා ස්වාමීන් වහන්සේ. අර පටන් ගත්ත දේ ඉවර කරන්න පුළුවන් නේද එතකොට?
එක එකත් එක ෆයස් පටන් ගන්න එපා, මයිට් එක තියාගන්න. උඹට මොකද දන්නවද පුරේ විස්තර?
නෑ මම කියවා, මම අනුරාධපුරේ වඩ බලන්න යන්න ආසයි කියලා ස්වාමීන් වහන්සේ.
අනුරාධපුරේ මේ මේ පූජා නගරේ අනුරාධපුරේ කියලා ඇඩ්‍රස් එක ගහපන්, යනකොට පැටලෙන්නේ නැහැ. ගියාට පස්සේ අනිවාර්යෙන් පැටලෙනවා. මොන ඇඩ්‍රස් තිබ්බත් මොන ටෙලිෆෝන් නම්බර් තිබ්බත් කටුකලියාව යන්න ගියොත් පාර වරදිනවා වරදිනවමයි. ඒ නිසා ඒ සංසතික ඇඩ්‍රස් එක මම එවන්නම්. අපි හුරුළු වැවේ වැවක් කැපුවා ඊයේ වල තියෙන ෆොටෝ. ඊට පස්සේ ඉක මැදින් යනවා ඇලවල් 3-4ක්, ඇලවල් 3ක් වට කරලා බැම්මක් ගැව්වා නිසන්න වනේ වගේ. ඊපස්සේ ඒක වැඩි වතුර ටික ඊගාව කරන උඩ දාන්න ඕනේ. බැකෝ එක ආපු වෙලාවේ මට එන්න වුණා. දැන් මෙයා කරගෙන යනවා. කුටි දෙකක් හැදෙනවා. පැල අපි ගිහිල්ලත් පැල තව 30ක් 40ක් විතර අල්පාඩු වල බල්ලා හිටෙව්වා. දැන් නම් බත්ති ගානේ වාගේ මේ බිම හරි ලස්සනයි. බලන්න නිදැල්ල යන හරක් එනවා. 10 12 ඇවිල්ලා අර පැල කන්නේ. අතරමැද තියෙන තනකොළ ටික කාල යනවා. ගොම්බෙටි දාලා යනවා. මං ගොම්බෙටි බෑග් උර දෙකක් විතර ගෙනල්ලා පුරෝලා පුංචි පුංචි බෑග් දාලා පුච්චි පැලයි මනම් පැල දාලා ආවා. ඒ වගේ රකිද නැද්ද දන්නේ නැහැ. ඉතින් මට හිතුණා අක්කර භාගයක් විතර මම සාගරයට වෙන් කරලා දීලා ඒක ඇතුලේ කෙලිම එළවලුම වවන්න. මහානගම අතහැරලා ගොවිතුම පටන් ගන්න
යන්නේ.
අලි රෑන අපි ඉන්න පැත්තේ ගියා පැත්තට ගිහිල්ලා කුඹුරු වලට කණ්ඩ පටන් ගන්නවා. කුඹුරු පැහිලා මදි. මේ අම්මා කැඳගෙන දීලා කියනවා භූතයා කියලා කියන්නේ ගොයම් කපන මැෂින්ද භූතය තුන්දෙනේ කරගෙන ආවලු. පැහිච්ච නැති ගොයම කපනවලු මිනිස්සුද. ඒ මොකද මේ අලි ආවට පස්සේ මොන විදිහකටවත් බේරන්න බෑ. උට මොනාර කිව්ව ගමන් කේන්තියක්. අර එක එක ඉන්නවා කබරයි කියලා ඒක දැන්නවත් 6 දිනක් මරලා. ඉන්නෙම ඔය මේ හුඟක් වෙලාවට ඇවිල්ලා රිපෝට් කරලා යනවා සාගරේ ඉන්න බුරුත ගහයට. ඉතින් සාගර කියන බුරුත ගහ අනික් ගස් වලට දාලා බඳින්න ඕනේ. බැරි වෙලා හරි අලියට බුරුත ගහට නම් ගොඩ වෙන්න බෑ. මටත් බෑ. සාගර නම් ගොඩ වෙනවා. ඉතින් ඒකට කේබල් දාලා ගස් තල්ලු කරනට අනික් ගස් තෙල්ලෙන්න හදලා තියෙනවා. ඉතින් සාගර කියනවා එනවයි කියලා. මං හිතුවේ අල්ලපු බැලි. අනේ මට නම් ඇහුන්නේ නැහැ. මම වයසින්ද මට කන් ඇහෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ. ඉතින් සෝලර් පැනල් දෙකක් හයි කරලා දීලා තියෙනවා. දවස පුරාම චාර්ජ් වෙනවා. රෑ හන්දෑ යාමේ පාන්දර යාමේ අලිය එන වෙලාව ටෝච් එක ගහපුවාම උන් ටෝච් එකෙන් සර්ච් ලයිට් එක දාපුවාම උන් එන්නේ නැහැ. අපි කරන්නේ ගිනි ගොඩක් ගන්න. ලන්තරුම පත්තු කරමු. ඉතින් පත්තු කළා ඒ වරෙන් කියකිය ඉන්නේ එන්නේ නැහැ. ඔය තාණ්ඩුවෙන් ගහන අලි වැටක් උඹලට මේක තේරුම් ගන්නත් බෑ වැඩකුත් නැහැ. අලි වැටක් ගහනවා සම්පූර්ණ හුරුළු වැව උන්ට දීලා. අපි ඇන්තනීට කතා කරා. ඇන්තනීගේ තමයි බෝට්ටු ආයෙම. මම කිව්වා බෝට්ටුව දීපන් කියලා. ඊට පස්සේ කිව්වා ඔබාන්තේ බෝට්ටු ඕනේ නැහැ. ඕන වෙලාව ගිහලා බෝට්ටු ගන්න. අපි ගියා මැදගල කන්දට. ගිහිල්ලා ඒක මැද තියෙන කටාරම් කොටපු ගල්ලේට. හැබැයි යන්න බෑ. යන්න ඔරුවෙම යන්න ඕනේ. වතුර බැසලා පස්සේ නම් පයින් යන්න පුළුවන්. ඉතින් මං කිව්වා ඇන්තනීට මට මේක සුද්ධ කරලා දීපන් කියලා. අනේ අවසර ඕක ඉඳලා පින්දපාති කරන්නත් බෑ. ඕකට යන්න එපයි කිව්වා. මං කිව්වා උඹ දුන්නොත් පොලිසිය ඕනෙත් නැහැ. ඊජී ඕනෙත් නැහැ. ඇන්තනී තමයි මම කතෝලිකයා ස්වාමීන් වහන්සේ. මං කිව්වා මං ඒක දන්නවා. වැඩක් වෙන්නේ කතෝලික වංශය විතරයි. ඌ දානෙත් දෙනවා. මං කිව්වා මට කැඩිච්ච නගුලු කෑලි ටිකක් දීපන් කියලා. ඉතින් අවසරට ඕන නම් එකක් නෙවෙයි දෙකක් දෙන්නම් කියලා ඒ වෙලාවෙම හොයලා දුන්නා. බොහෝම සරලතාවයට ජීවත් වෙන මිනිස්සේ ඌ තමයි මුළු බෝට්ටු යායම කරන්නේ. ඌට හරි ලැජ්ජයි මාළු අල්ලනවා කියන්නේ. අපේ යක්කුන්ට මාළු කන්න ලැජ්ජාවක් නැහැනේ. ඉතින් මම ගිහිල්ලා ඌ යාළු කරගත්තා. දැන් හොඳටම යාළුයි. ඉතින් මම කැපුව වැවට කුරුළු වැවේ තනික් වැවේ ඉඳලා පොඩි අත්තක් කපන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ළඟ ඔරුව තියාගෙන අපිට පුළුවන් මේ අර පොඩි පොඩි වැවට දාලා පදින්න. හැබැයි මම ජීවිතේ මම වැව් 7-8ක් කපලා තියෙනවා. ඒ කපපු හැම තැනකම මට ඉන්න බැරි ගතියක් තියෙනවා. දැන් කපපු දවසේ ටික දවසක් යනකොට මාව එහින් අයින් වෙනවා. ඉතින් ඒක දැනගෙන තමයි වැව් කපන්නේ. උඹට වගේ අර වය දැක දැක කරනවා වැඩි. වැව් කපන එක හොඳ නෙවෙයි. මං හිතුවා ප්‍රාදේශීය කාර්යාලයෙන් වලියක් අදී කියලා. මං ගියා. මං ගිහිල්ලා වෙලා ලයිට් බිලක් දැඳලා වර්ණ ලයිට් කණු ටිකුත් ඉල්ලගෙන ඊයේ කිව්වා ලයිට් කණු ඉල්ලන්න කියලා දෙන්නම් කියලා. එතකොට බැඳපු ඩෑම් එකට මේ ලයිට් කන් ටිකක් හරහට දාලා මේ අපිට පුළුවන් පොඩි මොකද වතුර තියෙනවා නම් ඉතින් අයි පැත්තේ ආය වෙන මොකුත් සම්පතක් ඕනේ නැහැ.
මොන්දර ගවල තියන්නේ.
ඒ වුණාට නාන්න කරන්න පුළුවන් අපි ගියා මංගල වැවට. ඒකට ගිහිල්ලා නාලා එතන පන්සලක් තියෙනවා අතහැරලා දාලා ඒක ඉඳගෙන ධානේ වළඳලා වැව්තාවුලේ තියෙන ඔක්කොම ප්ලාස්ටික් කැලි එකතු කරගත්තා. ඇවිල්ලා ගෙන්නලා වැළලුවා. ගමේ මිනිස්සුත් අපිට උදව් කරා. මේ වගේ දේවල් තොපට කරන්න හම්බ වෙන්නේ
නැහැ නේද? එහෙසයි.
කියන්නේ ඔයාලත් පෞල් කනවා රස්සන ජීවත් වෙනවා කියලා නේ.
එහෙම හිතන්නේ නැහැ
සංහස. නෑ. අපි මේ කියන්නේ අපිට ඊර්ෂ්‍යා හිතෙන්න.
එහෙම ඊර්ෂ්‍යා හිතෙන්නත් නෑ සංහස ඉතින්.
ඊට හිතෙන්නේ නැත්නම් ඒත් ඔගේ තියෙන කසට ගතිය. හරි. අම්බට උඹල්ලාගෙන කිව්වේ අනිත් උන්ටත්
ඇහෙන්නේ. එහේ ස්වාමීනහස මම ඒකෙන් ගත්තේ මේ අදහස තමයි දැන් සාගර ස්වාමීනහස කොහොමද වැඩින්නේ ගහක් උඩ. එහෙමනේ ස්වාමීනහස.
ගහක් උඩ. විශයක් හදන්න උට ලක්ෂ 10ක් දුන්නා. දැන් තිබුණ වැසිකිළියම පාවිච්චි කරලා හතපන් කියලා. අලි ඇවිල්ලා වැසිකිළිය වල කඩලා ගිහින්දා. ඉතින් ඊට පස්සේ ආයේ කොන්ක්‍රීට් එකක් දාලා එතන අලි අකුලක් ගහලා ඇතුළේම තහනම් කියලා බෝඩ් එකක් දැම්මා. ඒක අලිය කොන දාලා කතිරයක් ගැව. දැන් අලිය එන්නේ
නැහැ. අලිය නෑ.
දැන් කියනවා එතන තවත් කන්තෝරු හදන්න ඕනලු. මම කො බම්බු ගහපන්. අර කහදලා ඉවර කරව. තව කාමර දෙකකට කුටි දෙකකට අපිට දල්ලිය හම්බෙලා තියෙනවා. මේ දවස්වල යකාට වැඩ. ඇත්තට මම අදත් කවුරු හරි කෙනෙක් පිටත් කරනවා මෙහෙන්. මොකද ඒක ඇහෙනකොට මිනිස්සුන්ට ගිහිල්ලා උදව් කරන්න ආසයි.
එහෙසයි.
උදව් නිකන් අමතර උදව්. මේ ගමේ මිනිස්සු විදියට ජීවත් වෙන්න ඕන ගිහිල්ලා. ඒක හැරිම ආඩ්‍ය ගමක්. මිනිස්සු පුදුමාකාර විදියට කලකනවා. පොඩි ළමයි හාමුදුරුවෝ දකින්නකොටම දෙයියෝ කියලා කතා කරා. ඉතින් අපි උන්ටත් දෙයියෝ කියලා තමයි
කියන්නේ.
පුදුම ඒ කියන්නේ උඹලා ගාව හිතකවත් ගන්න බැරි තරම් උතුම් ගුණ තියෙනවා.
එහේ සයින්ස්.
උඹලා ගාව තියෙන මොනවද නිකන් ඔය කයිජිනී අසං කරපු සල්ලි ටිකේ තේ. ඒ කියන්නේ උඹලගේ තියෙන පඬිතකම.
ඒවත් නෑ සයින්ස්.
අර මුංගට රඹලා දෙනවා. බඩිරිකු තම්බලා දෙනවා. එක දවසක් ඒ බුද්ධි පාන්දර මේ මුංගට තම්බගෙන එනකොට කැඳ තම්බන එනකොට අනුපදික පාරායිනේ චූ කර කර හිටියා. ඒ අම්ම දැන් එතෙන්ට යනකම් ඇවිල්ලා එතන ගෙඩියක් හදලා එතෙන්ට ඇවිල්ලා තට්ටු කරනවා. ඒ පරණ නුවතුර බෝතලයක් ගහකට දාලා තිනා ඒකට ඇස්ලොම් බටේකින් තට්ටු කරනවා. එතකොට දන්නවා මේ එතනින් එහාට අම්මා එන්නේ නැහැ කියලා. ඊට පස්සේ දවසේ මගට එනකොට අලියා ඉඳලා. දැන් දෙයියට කියනවා අනේ පුතේ ගිහිල්ලා දීපන් මේක ස්වාමීන් වහන්සේලාට. අලියාට බයයි. අපෙන් අහනවා අලින්ට බය නැද්ද කියලා. අපිත් බයයි. ඒ වුණාට මේ අලියෝ අපිටත් බයයි.
හේ සයින්හස.
හරිම ආතල් ලයිෆ් එකක් තියෙන්නේ. ඔය කරනකොට ඉතින් ඔය අතපය තුවාල වෙනවා, කූඹියෝ කනවා, පඩි කනවා, අනම්මනම් කචල් එකක් තියෙනවා. ඒනත් ඉතින් උඹලයි කමටාන සුද්ධ කරනවා වගේ මගේත් කමටාන සුද්ධ වෙනවා මේ වගේ නේද?
හේ සයින්හස. බොහොම පින් සයින්හස අවසාල ලබා දුන්නට තෙරුවන් සරණයි.
ස්වාමිනාස වහන්සේ වන්දනා කරන්න අවසර
දායි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.
දෙපත් පිට්ටා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දා තබ්බං.
අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස දාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ. ඕකාස කමාමි බන්තේ. අතියම්පි ඕකාස වන්දාමි බන්තේ. අතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අවිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු
සාදු සාදු
ප්‍රපත්තා කියන කමඨං සුද්ධ කරන්න අපි පාදිනවා මෛත්‍රික අතිපූජනීය හෝමාගම ධම්ම කුසල ගරු ස්වාමීන් වහන්සේ
සාදු සාදු
සාදු සාදු සාදු ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අපි වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනෙ පවත්වන ලෙස සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත සංඝ පහිනස්ස නෙති චින්නස්ස බිකුණෝ විකිනෝ ජාති සංසාරෝ නති තස්ස පුනබ්භවෝති පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි මේ ලෝකේ දේවල් අත්දකිනකොට අපි විවිධ දේවල් රූප දකිනවා සද්ද අහනවා අපිට යම් යම් දේවල් මේ ශරීරයට දැනෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට අපි මේ ලෝකය අපි මේ වටපිටාව අත්දකින්නකොට හැම වෙලේම මේක මේ තියෙන්නේ on off. එහෙම නැත්නම් ඇති නැති බව අතර වෙනසක් තමයි අපි මේ අත්දකින්නේ. අපි හිතමු රූප දකින්නකොට මේ අඳුරත් එළියත් අතර වෙනසක් තමයි අපි අත්දකින්නේ. අඳුරම විතරක් තිබුණා නම් අපිට පෙනෙන රූපෙකුත් නැහැ. එළියම විතරක් තිබුණා නම් අපිට පෙනෙන රූපෙකුත් නැහැ. ඒ වෙනුවට මෙන්න මේ අඳුරත් එළියත් අතර වෙනසක් තමයි අපේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන්නේ. ඊළඟට අපි හිතුවොත් සද්ද ඇහෙනකොට ශබ්දම විතරක් තිබුණොත් ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ. නිහඬ බවම විතරක් තිබුණොත් ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න ශබ්දත් නිහඬ බවත් අතර සංකලනයක් එකතුවක් අන්න අපි සංගීත රටාවක් විදියට හඳුන්වනවා විඳිනවා. ඔන්න ඒ ආකාරයට මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවලිය හැම වෙලේම මේ ඇති නැති බව අතර නැත්නම් ඔන් ඔෆ් අතර වෙන වෙනසක්. ශබ්ද ඇහෙනවා නම් ශබ්දෙම තියුණට ඒක අපිට ගෝචර වෙන්නේ නැහැ ඉන්ද්‍රියන් වලට. ඒ වෙනුවට සද්දෙත් නිහඬ බවත් අතර සංකලනය හුවමාරුව තමයි මේ ක්‍රියාවලිය. ඒ වගේම අර විදිහට එළියම තියුණොත් නැත්නම් අඳුරම තියුණොත් අන්න එතකොටත් අපේ ගෝචර වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න එළියත් අඳුරත් අතර හුවමාරුවක් තමයි අපි මේ හැම වෙලේම දකින්නේ. ඒ වගේම තමයි දැන් කයට දැනෙන දෙයක් වුණත් අන්න දැනෙනවා නොදැනෙනවා එහෙම නැත්නම් ස්පර්ශ වෙනවා ඉවත් වෙනවා කියන මෙන්න මේ වෙනස හුවමාරුව තමයි අපිට ගෝචර වෙන්නේ අහු වෙන්නේ. අපි දෙයක් ස්පර්ශම් වෙලා තිබුණොත් සමහර විට ඒක අපිට නොදැනෙනවා වෙන්න පුළුවන්. බස් එකේ යනකොට ගෑනු ළමෙක් ගේ අත අල්ලගෙන ඉඳියොත් සමහර විට මේ මගේ අත අල්ලන් ඉන්නවෑයි කියලා දැනෙන එකක් නැහැ. හැබැයි අතර පොඩ්ඩක් තට්ටු කරොත් අන්න මේ ගෑනු ළමයාට තේරෙන්න පුළුවන් මොකෙක් හරි එකෙක් මෙන්න ලයින් එකක් දෙනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ ආකාරයට මේ ඉන්ද්‍රියන්ගේ හැම වෙලේම හුවමාරුවක් තියෙනවා. මේ එළිය අඳුර අතර හුවමාරුව තමයි අපි මේ අත්දකින්නේ. මේ ශබ්ද නිහඬ බව අතර හුවමාරුව තමයි අපි මේ අත්දකින්නේ. මේ දෙයක් ස්පර්ශ වෙනවා ඒ ස්පර්ශය නැති වෙනවා කියන හුවමාරුව තමයි අපි ඔය අත්දකින්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ, ඉන්ද්‍රයන්ගේ ක්‍රියාවලියට අහු වෙන්නේ. ඔන්න ඔය විදිහේ හුවමාරුවක්, ඇති නැති බව අතර හුවමාරුවක්, අර ඔන් ඕෆ් අතර නැත්නම් බිංදුව එක අතර හුවමාරුවක්. ඉතින් එන්නේ විදිහේ ක්‍රියාවලියක් අපි ලෝකයක් විදිහට අත්දකිනවා. ඒ ක්‍රියාවලිය මත පදනම් වෙලා මෙන්න හොඳ රූපයක් දැක්කාමම, මෙන්න ලස්සන අලංකාර රූපයක්, මෙන්න හොඳ ශබ්දයක් ඇහුණා මට, මෙන්න නියම සංගීත වාදනයක් කියලා, ඔන්න ඔය විදිහට විවිධ දේවල් ප්‍රකාශ කරනවා, විවිධ මතවාද අපි හදා ගන්නවා. නමුත් මේ මූලිකම ක්‍රියාවලිය දිහා බැලුවොත්, මේ හැම වෙලේම මේ ඉන්ද්‍රියන්ගේ ක්‍රියාවලිය මේ දෙකක සංකලනයක් බවත්, මේ ආකාර හුවමාරුවක් බවත් අපිට තේරුම් ගන්න, හඳුන ගන්න පුළුවන්. අන්න ඒ විදිහේ දෙයක් මත පදනම් වෙලා ලොකු ලෝකයක්, ශබ්ද ලෝකයක්, රූප ලෝකයක්, අර විදිහට දැනීම් සම්භාරයක් අපි අත්දකිනවා. ඒ විදිහට අත්දැකීමින් අපි කල්ගෙවනවා. ඉතින් ඔන්න ඔය කියන ක්‍රියාවලිය හඳුනා ගන්න, මේ ක්‍රියාවලිය විනිවිද දකින්න යම්කිසි උනන්දුවක්, මඟ පෙන්වීමක් තමයි මේ අද දවසට ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනාවේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට අර ඉතිඋත්තක පාළියේ 3 වෙනි කාණ්ඩේ තමයි අපි ඉන්නේ. ඒකත් බොහෝ දුරක් ඇවිල්ලා මේ උපපරික්ඛා කියන සූත්‍රයක් තමයි මේක. එතකොට උපපරික්ඛා කිව්වහම ඒකේ අදහස තමයි විමසා බැලීමක් කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට මේ විමසා බලන මාර්ගය, විමසා බලන ආකාරය පෙන්නුම් කරන සූත්‍රයක් තමයි මේ සූත්‍රය. කෙටි සූත්‍ර දේශනාවක් නමුත් මේ බොහොම ගැඹුරු කරුණු කිහිපයක් අඩංගු වෙන සූත්‍ර දේශනාවක්. ඒ වගේම අපි මේ කරන භාවනාවට මඟ පෙන්වන, ආධුනික යෝගීට කෙසේ වෙතත් කාලයක් තිස්සේ පුරුදු කරන කෙනෙක්ට මාර්ගය පෙන්වන යම්කිසි සූත්‍ර දේශනාවක් තමයි මේක. එතකොට බලන්න අපි මේ ප්‍රායෝගිකව යෙදෙන කරන මේ පුහුණුව, සාමාන්‍ය මේ පුහුණුවේ මූලික මඟ පෙන්වීම නම් ඔතනත් අපිට දකින්න තියෙනවා. ඒ මඟ පෙන්වීම බොහෝ සූත්‍ර දේශනාවල අපිට දැක ගන්න පුළුවන්. නමුත් අර කාලය තිස්සේ කරගෙන යනකොට, මේ කමඨාන් සුද්ධ වී යනකොට, ඒ යම් ගැඹුරකට යනකොට කරන මඟ පෙන්වීම සමහර විට එකපාරට අඳුන ගන්න අමාරුයි. එතකොට කෙනෙක් කියනවා සමහර විට මේ හුස්මට අවධානය ගන්න කියලානේ තියෙන්නේ, ඇයි මෙහෙම කියන්නේ කියලා ප්‍රශ්න අගනවා. මේ විදිහට නෙමෙයිනේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ කියලා ප්‍රශ්න අගනවා. නමුත් ඇත්තටම මේ යම් යම් ගැඹුරු කරුණු මේ විදිහට මේ විවිධ තැන්වල නිකන් කරුණක් විදිහට, දෙකක් විදිහට ඉදිරිපත් වෙනවා, ඒ විදිහට ප්‍රකාශ වෙනවා. එතකොට අර විදිහට ක්‍රමානුකූලව දැක ගන්න බැරි වුණත් මේ අහුවෙන තැනදී අපිට මේක පුහුණුවට සම්බන්ධ කරගන්න, පුහුණුවේ ගැඹුරට මේ දේ අදාළ කරගන්න අපිට පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු කරුණක් ඉදිරිපත් කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ උපපරික්ඛා, විමසා බැලීම් කියන සූත්‍රයක්. එතකොට කියනවා මහණෙනි, මේ විදිහට උපපරික්ඛාවේ යෙදෙන, එහෙම නැත්නම් නැවත නැවත විමසා බලන, නැවත නැවත සිහි කරන්නා වූ භික්ෂුවගේ හිත. නැන් මේ විදිහට මේ නැවත නැවත විමසන, පරීක්ෂා කරන මේ පුහුණුවේ ඉන්න කෙනෙක් ගැන තමයි කියන්නේ. එයාගේ හිත මෙන්න මේ ආකාර දෙකෙන්, මෙන්න මේ අන්ත දෙකෙන් දුරස් විය යුතුයි. මොකද්ද දුරස් වීම? මොකද්ද මේ අන්ත දෙක? ඔන්න පළවෙනියට කියනවා බාහිර අරමුණු විශේෂෙහි මේ හිත නොවිසිරෙන්නේ වේද? අන්න සාමාන්‍ය භාවනා නොකරන කෙනෙක්ගේ හිත හැම වෙලේම මේ බාහිර අරමුණු ඔස්සේ විසිරෙනවා. එයා ඉන්නේ හැම වෙලේම මේ වටපිටාවේ දේවල් ගැන අවධානයෙන්, හිතවිලි ඔස්සේ ගමන් කරමින්, මොනවාදෝ අමුතු ලෝකයක නතරමං වෙලා, අර නිකන් නැති ප්‍රශ්නත් හදාගනිමින්, මදුරුව මකරෝ ලෙස දකිමින් කල්ගෙවීමක් තමයි සාමාන්‍ය ඒ ජීවිතය. එතකොට එන්නේ විදිහට මේ බාහිර අරමුණේ විසිරෙමින් තමයි මේ හිත බොහෝ දෙනෙකේ පිහිටන්නේ. ඉතින් එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ කියන මේ භාවනානුයෝගී මේ විදිහට විමසා බැලීම, නැවත නැවත සිහි කිරීම කරන්නා වූ මේ තැනැත්තා මේ බාහිර අරමුණේ හිත විසිරිලා නැහැ. එතකොට එහෙම අහපු ගමන් මේ කට්ටියට හිතෙන්න පුළුවන්, එහෙනම් අනිවාර්යෙන් කමටහනට හිත එකඟ වෙලා ඇති කියලා. නේද? සාමාන්‍ය අපි මඟ පෙන්වනකොට කියන්නේ කොහොමද? අන්න මේ බාහිර අරමුණේ හිත විසිරීම වළක්වන්න මේ හුස්මට පතුලට හිත ගන්න. මේ කමටහනට හිත ගන්න කියලා කියනවා. අන්න ඒ විදිහට කමටහනට හිත යොමු කිරීම මගින්, ඒ විදිහට පුහුණු වීම මගින් අන්න බාහිර අරමුණේ හිත නොවිසරෙන ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන මං කිව්වා කලිනුත් මේක යම්කිසි විදිහක ගැඹුරු අදහසක් පුහුණුවක් නිරූපණය කරන දෙයක්. මෙතන බුදුරජාණන් වහන්සේ කියනවා පළවෙනුවට බාහිර අරමුණේ හිත විසිරිලත් නැහැ. හැබැයි අධ්‍යාත්මික කමටහනේ එහෙම නැත්නම් අරමුණෙහි හිත පිහිටලත් නැහැ. ඔන්න දෙවනි අන්තෙනුත් මිදුණා. අන්ත දෙකක් විදිහට ගත්තොත් අර විදිහට බාහිරේ වික්ෂිප්ත වෙලත් නැහැ. මේ අධ්‍යාත්මික කමටහන් අරමුණෙහි පිහිටලත් නැහැ. ඔන්න ඔය විදිහේ දෙපැත්තක් ගැන කියලා කියනවා මෙන්න මේ වගේ හිතක් දැඩි වශයෙන් නොගන්නා වූ ත්‍රස්ත නොවන්නා වූ මේ හිත මෙන්න මේ දුක්ඛයන් ඉක්මෝලා ගියා, මේ පුනර්භවය ඉක්මෝලා ගියා කියලා මෙන්න මේ විදිහේ යම් කෙටි කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. බාහිර අරමුණේ වික්ෂිප්ත වෙලත් නැහැ මේ හිත, අධ්‍යාත්මික කමටහන් අරමුණෙහි බැසගෙනත් නැහැ මේ හිත. මේ වෙනුවට දැඩි වශයෙන් නොගන්නා වූ තත්වයක්, ත්‍රස්ත නොවන්නා වූ තත්වයක් මේ හිතේ තියෙනවා. මේ හිත මෙන්න මේ කී ලෝකය ඉක්මෝල යන ස්වභාවයක්, මේ දුක ඉක්මෝල යන ස්වභාවයක් මේ තැනැත්ත ඇති කරගන්නවා කියන ඔන්න ඔය කියන අදහස තමයි සරලව ඉදිරිපත් කරන්නේ. එහෙම ඉදිරිපත් කළා අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්ත ඒ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතන කියන්නේ මොකද්ද? සත්ත සංඝ සංඝ පහීනස්ස නැති චින්නස්ස බිකුණෝ විකින්නෝ ජාති සංසාරෝ නත්ති තස්ස පුනබ්බහෝති. මොකද්ද කියන්නේ? මේ සත්ත දෑරුම් ක්ලේශයන් ප්‍රහීන කරන් කළ නැති චින්නස්ස බිකුණෝ භව නෙත්‍ය සිඳින ලද භික්ෂුව විකිනෝ ජාති සංසාරෝ මේ උප්පත්ති වශයෙන් මේ නැවත නැවත එන මේ සංසාරයේ ෂය කළා තියෙනවා. නත්ති තස්ස පුනබ්බවෝති, ඔහුට පුනර්භවයක් නැත. ඔන්න ඔය කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මෙන්න මෙතනදී අපිට මේ ගාථාවේ කරුණු විදිහට මතක් කරගත්තොත් මෙතන මේ සත්ත සංඝ කියන වචනයක් සඳහන් වෙනවා. එතන අදහස තමයි මෙන්න මේ ක්ලේශයන් හතක්, සත්ව දෑරුම් ක්ලේශ කියලා තමයි ඔන්න ඔය විදිහට තමයි ඕක පැහැදිලි කරවන්නේ. එතකොට මේකේ සත්ව දෑරුම් ක්ලේශ විදිහට පෙන්වන්නේ මොනවද? රාග, ద్వේෂ, මෝහ, මාන, දිටි, කිලේස, දුච්චරිත. ඔන්න ඔය විදිහ හතක් පෙන්වනවා. මේ සත්ත සංඝ කියන වචනේ යටතේ මේ හත්ත දෑරුම් ක්ලේශ, එහෙම නැත්නම් හත්ත දෑරුම් කොකු කියමුකෝ. මෙන්න මේ කොකු හතක් විදිහට පෙන්නනවා. මොනවද? රාග, දෝස, මෝහ, මාන, දිට්ටි, ක්ලේශ, දුච්චරිත කියන මේවා. මෙන්න මේ විදිහ හතක්, මෙන්න මේ විදිහේ සත්ත දෑරුම් ක්ලේශ ප්‍රහීන කරපු කියන අදහස තමයි මෙතන බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. නෙත්‍ය භව නෙත්‍ය සිඳින ලද, සාමාන්‍යයෙන් මේ හිතේ හැටි තමයි හැම වෙලේම නිකන් ඉදිරියට නැවුමක් වගේ තියෙනවා. හේතු වෙලා ඇල වෙලා යම් යම් දෙයකට එළඹිලා තමයි මේ හිත කල් ගෙවන්නේ. ඕක ගැනව කියනකොට කටුකුරුන් දෙවි ස්වාමීන් වහන්සේම කියනවා කන්දියක් එහෙම කැපුවොත් පස් කන්දියක් නෙතියක් තියලා අන්න මොකද වෙන්නේ මේක වැස්ස ගමන් කඩාන වැටෙනවා. අන්න ඒ විදිහේ බව නෙත්‍ය පිළිබඳ කියන අදහසක් තමයි මේ තියෙන්නේ. හැම වෙලේම අන්න යමකට නැඹුරු වෙලා යමක් දෙසට යොමු වෙලා තමයි මේ හිත පිහිටන්නේ. අන්න එතකොට ඒ විදිහේ බව නෙත්‍යකුත් මේ භික්ෂුව සිඳලා තියෙනවා. උප්පත්ති වශයෙන් එන මේ ජාති සංසාරය ෂය කළා තියෙනවා. නති තස්ස පුනබ්බවෝති, ඔහුට මේ විදිහේ පුනර්භවයක් නැත කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට අපි අර කලින් කිව්වා වගේ පොඩ්ඩක් මතක් කරගත්තොත් අර ඉන්ද්‍රියන්ගේ අර ක්‍රියාවලිය තුලින් අත්දකින්න ලෝකය අපි ග්‍රහණය කරගන්න ආකාර හතක් විදිහට තමයි මෙන්න මේ සත්ත සංග කියන දේ පෙන්වන්න පුළුවන්. මේ හත්වැදෑරුම් කොකු හත්වැදෑරුම් අල්ලා ගැනීම කියලා කිව හැකි. එතකොට රාග දේශ මෝහ විදිහට හඳුන්වනවා, මානය විදිහට දිට්ටි විදිහට හඳුන්වනවා, ඊට පස්සේ කෙලෙස් විදිහට හඳුන්වනවා, ඒ වගේම කාය වචී විදිහට දුච්චාරිත විදිහට හඳුන්වනවා. ඉතින් ඔන්න ඔය විදිහේ හතක් මේ හතකින් මේ ක්‍රියාවලිය ගහණය කර ගැනීමක්, මේ ඉන්ද්‍රියන්ගෙන් පෙනෙන ලෝකය අල්ලබදා ගැනීමක් අපි තුල තියෙනවා. ඉතින් එක එක කෙනාට එක එක විදිහට මේ දේවල් බලපවත්වන්න පුළුවන් නේද? සාමාන්‍යයෙන් ඔය රාග ද්වේෂ මෝහ කියන මූලික මට්ටම් වගේම දැන් මානේ වගේ දෙයක් වුණත් කෙනෙක් තුළ සමහර කෙනෙක් තුළ බොහොම බරපතල ඉදිරියට තියෙනවා. එයාට මොන දේ වුණත් බොහොම කරුණාවන්තව කතා කරනවා, මොන දේට වුණත් හරි නම්‍යශීලී. හැබැයි අර තමුන්ගේ ඊගෝ එක පොඩ්ඩක් හරි ටච් වුණොත් අන්න සර්පයා වගේ දෂ්ට කරනවා, හපා කන්න පයින්නවා නේද? අන්න ඒ විදිහට මේ මානය සම්බන්ධ ඒ විදිහේ සිදුවීම් ඒ විදිහේ පැතිකඩ අපේ ජීවිතවල තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර කෙනෙක් ওই විවිධ දිට්ටි ඔළුවේ දාගෙන නිකන් අමුතු අමුතු කතන්දර කියාගෙන නිකන් අමුතු අමුතු මේ චිත්‍ර මවාගෙන ඔහොම කටයුතු කරන කට්ටියත් ඉන්නවා. දැන් පොතක් වුණත් කියවනකොට නිකන් කියවගෙන යනකොට සමහර විට ඔය ඉන්දියාවේ අම්මම් පිරිස එන්න පුළුවන්. ඉතින් ඔය වගේ පොත් තියෙනවනේ විවිධ. ඒ වගේ එකක් කියවගෙන යනකොට නිකන් මේ සරල වචන ටිකක් අරගෙන ඒක නිකන් අමුතු නිකන් සංකීර්ණත්වයකට කරකෝලා අඹරෝලා නිකන් අනවශ්‍ය දිටි හදාගන්න බවක්, දිටි වල පටලවන බවක් සමහර විට අන දැක දැනගන්න පුළුවන්. මේ ඇති දෙයක් නෙමේ මේ වචන ටික පටලවලා මොකක් හරි එකක් හදනවා. හදලා ඔන්න එක්කෝ දෙවි කෙනෙක්ට හරි බ්‍රහ්මේට හරි එහෙම නැත්නම් වෙනකකට හරි මේක ආරෝඪ කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ওই විදිහේ උත්සාහයන් අපිට දකින්න පුළුවන්. ඒගොල්ලෝ අර දිට්ඨිකාන්තාරයක අතරමං වෙලා එක එක මතවාද අදහස් අරගෙන ඉතින් ඒවැ අතරමං වෙලා කල් ගෙවනවා. ඒ කෙනෙක්ට අර සරලත්වය, මේ වර්තමාන මොහොතේ තියෙන සරලත්වය, ඒ වගේ දෙයක් ගෝචර කරන්න හරි අමාරුයි. ඔව්ව නම් මොනවද මෙව්වානේ වැඩ කියලා ඔන්න ඉතින් අර දේවල් ඔස්සේ ඇදිලා යනවා. ඔය දේවල් වගේද මේ දේවල් කියලා අර වට වටිනාකමක් දෙනවා. ඉතින් එන්නේ විදිහේ පැටලිලි නොයෙකුත් විකෘති කිරීම් කොතෙකුත් අපිට දකින්න පුළුවන්. අද කාලේ වුණත් ඒක තියෙනවා නේද? විවිධ වචන වලට විවිධ අර්ථකථන දෙනවා. ඊටසේ දීලා කියන ඕම නෙමෙයි බුදුහාමුදුරුව මෙහෙම තමයි කියලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය වගේ හොඳ දැනුමකුත් තියාගෙන ඒවා ඔස්සේ වැරදි දික්ටි පැටලෙවිලි හදන පිරිස් පොතෙකුත් ඉන්නවා. අන්න දික්ටි වල පැටලිලා ඊට පස්සේ අර විදිහට ඊගෝ එකේ පැටලිලා ඒ වගේම අර විවිධ කෙලෙස් ස්වභාවවල පැටලිලා එහෙම නැත්නම් කාය වචී විදිහට දුස්චරිත වල පැටලිලා කල් ගෙවන පිරිස් අපිට දකින්න පුළුවන්. ඔය නිකන් ඔය පැතලොජිකල් ලයර්ස්ලා කියන්නේ සමහර කෙනෙක් ඉන්නවා නිකන් දහයක් කිව්වොත් අටක් විතර බොරුවක්. ඒකත් අර කිසිම නොවෙනස්ස තමුන්ට වාසියක් ලබා ගන්නත් නොවේ සමහර විට. හැබැයි කියනවා බොරු. ඒ වගේ තමයි නේද? ඒ වගේ බොරු කියන කෙනෙක් ආවුනාම ඉතින් දවසක් රැවටෙනවා, දෙකක් රැවටෙනවා, තුනක් රැවටෙනවා. ඊට පස්සේ ඔන්න කියන්න පටන් ගන්නවා මේ අකා කිව්වොත් කියන්නේ බොරුවක්. එහෙම රැවටිලා එහෙම පාඩම් ඉගෙන ගත්තේවත් කොතෙකුත් අපේ ජීවිතවල ඇති. අන්නර අනවශ්‍ය ක්‍රියාවලියක්, ඒ දුෂ්චරිත වචී දුෂ්චරිත විදිහට ඒ දේවල් වලට අහුවෙනවා. අපි දන්න කෙනෙක් ඉන්නවා පාඩ දෝකුවලු මගේ තියෙනවානේ මේ මොනවද කොමඩු හේන කොමඩු ඕන වෙලාවක ඇවිල්ලා කඩා ගන්න මහත්තයා ඕන වෙලාවක අරගන්න ප්‍රශ්නයක් නැහැ කියලා. අනේ ඉතින් මේ මනුස්සයත් කොමඩු කඩන්න ගිහිල්ලා හරි ගිහිල්ලා බලනකොට අයිතිකාරයා එනවලු පොල්ලකුත් අරගෙන වෙන කෙනෙක්ගේ කොමඩු හේන මු වෙනලා තින්නේ අන්න මගේ කොමඩු ඕන වෙලාවක ගිහිල්ලා කඩා ගන්න. ඉතින් ඔන්න ඔය වගේ අනවශ්‍ය විදිහට මේ බොරු කියන පචකෙලින ගැටි ඉන්නවා. ඉතින් ඒ එක එක විදිහට තමයි එක එක්කෙනා මේකේ පැටලිලා තියෙන්නේ. හරිද? සමහරු අර විදිහට ඊගෝ එකෙන් මම තමයි මේකේ නිකන් කෙරුමා, මන් නැතුව මේ දේවල් කරන්න බෑ, දැක්කනේ මං කිව්වනේ කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. එහෙම නැත්තම් මොනවා හරි එකකට තමුන්ගේ ඊගෝ එක ටච් වුණොත් අන්න අර විදිහට සර්පය වගේ දස්ස කරගෙන එනවා. ඉතින් ඔන්න ඔය ආකාරයේ විවිධ ක්‍රම වේද වලින් මෙන්න මේ ආකාරයේ හත් ආකාරයකට අපිව මේ ක්‍රියාවලියට බැඳිලා අහුවෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක සත්‍යයි කියලා ගත්තට පස්සේ මේ විදිහේ කොකු වැටුණට පස්සේ ගැලවෙනවා කියන එක හිතන්නවත් බැරි දෙයක්. ඉතින් එන්නේ ගැලවෙන මඟ තමයි මේ භාග්‍යතුන් වහන්සේ පෙන්නුම් කරන්න උත්සාහ ගන්නේ. එතනත් ආධුනික කෙනෙක්ට නම් හිතේවි අර බාහිරේ හිත වික්ෂිප්ත නොවෙන්න අභ්‍යන්තර අරමුණට ගැනීම තමයි ක්‍රමවේදී කියලා. ඒක හරි. නමුත් මෙතන ඒ ආධුනික මට්ටම ඉක්මවලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මෙතන යම් පුහුණුවක් පෙන්නනවා. කමඨාන ටිකක් ගැඹුරට අරගෙන යනවා. ඒ වෙලාවේ කියනවා අන්න බාහිර අරමුණේ මේක වික්ෂිප්ත වෙලත් නැහැ. ඒ වගේම අධ්‍යාත්මික අරමුණෙහි මේ හිත පිහිටලත් නැහැ. මෙන්න මේ ආකාර හිතක් පොඩ්ඩක් කල්පනා කරොත් මේ ආකාර හිතක ස්වභාවය කොහොමද කියලා බැලුවොත් අන්න ඒ කෙනා මේ කොයිම දෙයක්වත් වැඩිය නිකන් දැඩි ලෙස නොගන්නා ස්වභාවයක් එයා ළඟ තියෙනවා. අර බාහිර දේවල් දැඩි ලෙස ගන්නෙත් නැහැ. මේ ප්‍රතිපදාව දැඩි ලෙස අරගෙනත් නැහැ. හරි, ප්‍රතිපදාව දැඩි ලෙස ගත්තාම අර ප්‍රශ්නේම තමයි තාමත්. අර කොක්කම තමයි තාමත් වැටිලා තියෙන්නේ. විශේෂයෙන් ඔය ප්‍රතිපදාව දැඩි ලෙස ගත්ත කට්ටිය නොයෙකුත් ආකාරයට හසු වෙලා තියෙන බව අපිට දකින්න පුළුවන්. පැවිදි වුණා කියලා සැනසීමක් ලැබිලා නැහැනේ බොහෝ දෙනෙක්ට. වෙනදාට වැඩිය අප්ටයිට්. වෙනදාට වැඩිය ආතතියක වෙහෙසක තමයි ඉන්නේ. ඉතින් ඒ මොකද්ද වෙලා තියෙන්නේ? අර ප්‍රතිපදාව දැඩි ලෙස අර ගැනීමක්, මේ අන්තෙන් මිදිලා ඒ අන්තයට අසුවීමක් ඒ තුල තියෙනවා. එතකොට අන්න කෙනෙක් බාහිරේ අර විදියට වික්ෂිප්ත වෙනවා. තවත් කෙනෙක් මේ අධ්‍යාත්මයේහි දැඩි ලෙස ග්‍රහණය කරගෙන බැසගෙන කල් ගෙවනවා. ඔය අන්ත දෙකෙන්ම මිදෙන හිතක් මේ කිසිම දෙයක් දැඩි ලෙස නොගන්නා ආකාරයක් දැක දැනගන්න පුළුවන්. අර තම තමුන්ගේ වැඩ කටයුතු කරනවා. හැබැයි ඉස්සර තරම් මේවා බරපතල විදිහට අරගෙන ග්‍රහණය කරගෙන දඟලන්නෙත් නැහැ. නොකරනවත් නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් ඒකට නොකරනවා එහෙනම් කියලා නැහැ. නොකරනවත් නෙමෙයි. කරනවා. කරාට මොකද වෙනදා තරම් දුක් ගන්නේ නැහැ මේකට. වෙනදා තරම් මේකම ඔළුවේ තියාගෙන කල්පනා කරන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් අන කරනවා, කරන එක උනන්දුවෙන් කරනවා, කැපවීමෙන් කරනවා. හැබැයි කරා ඒ දේ අවසන් කරා ඒක බහ තැබුවා. අන්නේ ආකාර වෙනසක් පරිවර්තනයක් මෙන්න මේ හිත තුළ ඇති වෙනවා මෙන්න මේ කියන අන්ත දෙකෙන් මිදෙනකොට. බාහිරේ වික්ෂිප්ත වෙන්නෙත් නැහැ, අධ්‍යාත්මෙහි දැඩි ලෙස ග්‍රහණය කරගෙනත් නැහැ. මෙන්න මේ කියන අතරමැද සමබරතාවය අපිට ඔය කමඨහන් වාර්තාවල එහෙම කොතෙකුත් දකින්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා මම මේ සක්මන් කරනවා මට මේ පතුලට අවධානය යොමු කරොත් පතුල දැනෙනවා. හැබැයි මගේ හිත පතුලේ රැඳෙන්නේ නැහැ, පතුලට යන්න වෙහෙස ගන්න කැමති නැහැ. ඒ වෙනුවට නිකන් මේ ක්‍රියාවලිය ඔහි ඉන්නවා වගේ තමයි දැනෙන්නේ. බාහිරේ හිත වික්ෂිප්ත වෙලත් නැහැ. ඊළඟට වාඩි වෙලා ඉන්න වෙලාවට බාහිරේ හිත වික්ෂිප්ත වෙලත් නැහැ. හුස්මත් බැලුවොත් තියනවා, පේනවා. හැබැයි හුස්මේ දැඩි ලෙස මේ හිත පිහිටලත් නැහැ. මේ ඔහේ ඉන්නා වගේ ගතියක් තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාර කමටහන් අත්දැකීම් අපි කොතෙකුත් අහලා ඇති. මෙන්න මේ කියන වෙනස පරිවර්තනය තමයි මේ විය යුත්තේ. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දැඩි වශයෙන් නොගන්නා වූ මේ හිත. මෙයා මෙන්න මේ හිත තමයි දවසක මේ දුක් කඳ ඉක්මෝලා යන්නේ. මේ ක්‍රියාවලිය ඉක්මෝලා යන්නේ. අන්න ඒ මඟ පෙන්වීම මේ තුල අපිට පැහැදිලිව දකින්න පුළුවන් තියෙනවා. ඒක නිසා අපි මේ භාවනා කරනවා කියලා නිකන් උනතාගෙන දඟලගෙන ඒකම ලොකු කරගෙන එච්චර එහෙම වෙහෙසක් ගන්නෙත් නැහැ. හැබැයි කරනව මොනවද? නොකරනවත් නෙමෙයි. දැන් සාමාන්‍ය කාල කෙනෙක්ගේ අපි හිතමු දවසකට වැඩ ගොඩාක් යෙදිලා තියෙනවා නම් කාර්ය බහුල දවසක් නම් අන්න ඒ කෙනා සමහර විට ඊයේ ඉඳලා ටෙන්ෂන් එකේ ඉන්නේ. කිනම් මොහේත ගොඩක් වැඩ රාජකාරී තියෙනවා. අද ඉක්මනට නිදිය ගන්නවත් ඕනේ. මේ සූදානම් වෙන්න ඕනේ කියලා ওই විදිහට ප්‍රකාශ කරන අපිට දකින්න පුළුවන්. සමහර විට වටපිටාවේ කට්ටියත් ටෙන්ෂන් ගන්නවා. මෝ එයාට හෙට ගොඩක් වැඩ තියෙනව නේද? ඉක්මනට නිදිය ගන්න මේ වැඩ කටයුතු වලට සූදානම් වෙන්න. මේ කියලා ඔහොම කියනවා. හරි. එහෙම සූදානම් වෙච්ච කාලෙකුත් තිබුණා ඇත්තටම ජීවිතවල. නේද? දවස් දෙක තුනේ ඉඳලා සූදානම් වෙනවා. දවස් දෙක තුනේ ඉඳලා ටෙන්ෂන් ගන්නවා. නමුත් අපි හිතමු අර කල පුරුද්ද වෙන්න පුළුවන්, කාලයක් තිස්සේ මේ පුහුණුවේ ආනිසංසයක් වෙන්න පුළුවන්. අන්න දැනටත් ඒ විදිහේ කාර්ය බහුල දින යෙදෙනවා. හැබැයි වෙනදා තරම් හෙට දවසේ මොනවද වෙන්නේ කියලා ටෙන්ෂන් ගන්න දෙයක්, අනිත් කන්ටීටත් ටෙන්ෂන් දෙන්න දෙයක් ඇත්තේ නැහැ. නිකන් එදා වේල ට්‍රැවල්ස් දවසට ඒ දේ කරනවා. එතකොට ඒ කෙනෙක් හිතන්න පුළුවන් එහෙනම් නිකන් ඕනවට එපාවට කරනවා වගේ කියලා. එහෙමවත් නැහැ. කරනවා, කරන දේයි හොඳටම අරගෙන කරනවා. හැබැයි ඊළඟ මොහොතේ ඒ දේෙන් නිදහස් වෙන මානසිකත්වයක් මේ හිත තුළ තියෙනවා. ඕක ගැන කියනකොට කියනවා අර රහතන් වහන්සේගේ ගුණ නමයක්. එහෙම නැත්නම් රහත් කෙනෙක් මෙන්න මේ කරුණු නමයට අභව්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ හරි ඔය සාරිපුත සාමණේරයා හරි කරන දේශනාවක්. ඒකේ තියෙන්නේ මේ කරුණ නමයට රහත් කෙනෙක් අභව්‍යයි කියලා. එතකොට ඒකේ විවිධ දේවල් තියෙනවා. ඒ ඔක්කොම පැහැදිලි කරේ නැතත් එකක් තියෙනවා, මේ සන්නිධිකාරක පරිභෝගයට අභව්‍යයි මේ රහත් කෙනෙක් කියලා. මොකද්ද මේ සන්නිධිකාරක පරිභෝග කියන්නේ? දැන් සාමාන්‍ය විනය පොතේ සඳහන් වෙන වචනයක් තමයි සන්නිධි කියන්නේ. හරි, ඒ කියන්නේ මේ ගිරේවල් ගොඩ ගහගෙන අද කාලා හෙට කන්නත් ටිකක් ඉතුරු කරගන්නවා. හරි, අන්න ඒ විදිහේ ගොඩ ගහගෙන කරන පරිභෝගයකට මේ භික්ෂුව අකපයි කියලා තමයි කියන්නේ. අභව්‍යය කියලා තමයි කියන්නේ. ඔන්න ඔය හිතේ තියෙන ස්වභාවයත් ඔය වගේ තමයි. ඔන්න ඔය සන්නිධි ස්වභාවයක් ඔය හිතේ තියෙනවා. හැම වෙලේම මේ කරන වැඩේ නෙමෙයි, හිත කරන්න තියෙන එක තමයි මේ හිතට නැగిලා ඉන්නේ. මේක කරලා ඉවර වෙනකන් නිින්ද යන්නේ නැහනේ. නිින්ද යන්නේ නැහැ. සමහර කෙනෙක් කියනවා අම්මෝ අවුරුදු ගාණක් මාස ගාණක් මට වද දුන්නු දෙයක් යන්තම් ඉවර කරගත්තා, දැන් නම් සැනසීමේ මැරෙන්න පුළුවන් කියලා. මැරෙන්න පුළුවන් අද මලොත්, හෙට වෙනකොට ආපහු වොන්න අලුත් එකක් හිස තියාගන්නවා. ඉතින් අර ඉවර වෙච්ච ගමන් මැරෙන්න ඕනේ, නැත්තම් සැනසීමේ මැරෙන්න වෙන්නේ නැහැ. දවසයි දෙකයි ගෙවෙන්න ඕනේ අලුතෙන් එකක් කරගහගෙන ඔන්න අර වගේම වලිගේ හපාගෙන දඟලනවා නේද? ඉතින් ඔන්න ඔය විදිහේ මේ ගොඩ ගහගෙන ඉන්න ස්වභාවයක් මේ හිත තුල තියෙනවා. සන්නිධි කියන වචනේ හරි ලස්සනයි. විනය පොතේ තියෙනවා අර රහත් කෙනෙක් පිළිබඳත් කියනවා. අපේ හිත තුලත් මෙන්න මේ විදිහට ගොඩ ගහගෙන ඉන්න වැඩ ගතියක්. ඒට දවසේ රාජකාරි බහුල නම් අද දවසේ ක්‍රියාවලිය ගැන හිතන්නකො. අරකට යන්න ඕනේ, මේකට යන්න ඕනේ, අරක සාර්ථක කරන්න ඕනේ, මෙහෙම ප්‍රශ්නයක් ඒක දන්නේ නැහැ කියලා පුදුම ටෙන්ෂන් එකකින් ඉන්නේ. මේ මොකද ඒ? අන්න හෙට එන්න කලින් අද දවසේ මේ ගොඩ ගහගෙන අදට කාලා ඕකයි කියලා ගියා නම් ඒක තමයි ක්‍රමවේදය. දැන් භික්ෂුවක් පරිභෝග කරන්නේ ඔන්න ආකාරයට. හොඳට දානේ ගෙනහල්ලා සමහර විට 10 15 දිනකට හරියන දානේ අදාගෙන එනවා. හැබැයි බත් කටවල් දෙකයි. බත් කටවල් දෙකයි නෙමෙයි බත් හැඳි දෙකයි. බත් හැඳි දෙකයි, ඒ හොදි මාළු පිණි ටිකයි මේ බෙදාගත්ත. ඉතින් හරිනේ. එච්චරයි. ඔක ඊට වැඩි කන්න බෑනේ කොහොමද? කොහොම කරත් කන්න බෑනේ. පෙරේත කමඩ බෙදාගෙන ගියත් ඉතින් රිලවෙට්ට තමයි දෙන්න වෙන්නේ. රිලවවක කාලා ඊට පස්සේ හෙටත් එනවනේ ඌ කන්න. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ක්‍රියාවලියක් තියෙනවා. එතකොට අන්න මේ හිත තුල මෙන්න මේ විදිහේ ගොඩ ගගා ගසාගෙන පරිභෝගයක් මේ අනාගත මොහොත ගැන නැඹුරුවක් නෙට්ටියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. සන්නිධි කියන වචනේ. එතකොට මේ ගොඩ ගහගෙන පරිභෝගය තමයි මේ අවුල තියෙන්නේ. ඒ වෙනුවට අන්න එවලේවලේ පරිභෝග කරමින් මේ දේ අතහරිමින් කටයුතු කරනවා නම් අන්න ඒක තමයි මේ කියන ගුණාංගය. දැන් භවනාවකේ දෙනකොට වුණත් සමහර විට ඔන්න ආපු දෙයක් මොකක් හරි දෙයක් අපි එනට ඇනලයිස් කරන්න පටන් ගන්නවා. මොකද්ද මේ ආවේ, ඇයි මෙහෙම ආවේ, මොන විදිහේ දෙයක්ද මේ ආවේ කියලා මොන විනාඩි 5ක් විතර ඒක ඇනලයිස් කර කර ඉන්නවා. මෙයා හිතන්නේ නම් භවනාව කියලා. හැබැයි මොකද වෙන්නේ? අන විනාඩි 5ක් පුරාවට අර ඊළඟ මොහොත බාර ගන්න සූදානම්වත් තියුන්නේ නැහෙනි. විනාඩි 5කට මේ දේ අතහැරුණා. නේද? හැම වෙලේම මේ එන දේ අතහරිමින් තමයි භවනාවක යෙදෙන්නේ. මොකද ඊළඟ මොහොතේ තවත් අලුත් දෙයක්. අපි අර කල්ලගෙන ඉඳියොත්, අරක සංනිධි කරගත්තොත් ඊළඟ මොහොත අපිට මග හැරෙනවා. හරි, ඒක හින්දා භවනාවක උනත් බලන්න සමහර විට විනාඩි 5 කෑලි 10 කෑලි අපිට මග හැරෙනවා. මොකක්ද දන්නේ? එකක් සංනිධි කර ගැනීම නිසා. එකක් ගොඩ ගහ ගන්නවා හිත ඇතුලේ. අම්මෝ මාර අත්දැකීමක් ඒක කියලා ඔන්න පටන් ගන්නවා. කාගේද රූපයක් මතුවලා ආවා? මේක නිකන් මළගිය ඥාති කෙනෙක්ගේ රූපයක්ද නැත්නම් දෙවි කෙනෙක් භූතයෙක්ගේ රූපයක්ද කියලා ඔන්න පටන් ගන්නවා. අන්න මොකද උනේ? අර එකක් සංනිධි කරගත්ත ඊළඟට විනාඩි 5 10ක් මග හැරිලා ගියා. ඉතින් ඔන්න මේ විදිහේ නෙත්‍තියක් සහිත හිතක් මේ විදිහට ඉදිරියට නැමිච්ච හිතක් මේ විදිහට සංනිධි වෙච්ච හිතක් තමයි අපිට තියෙන්නේ. හැබැයි මෙන්න මේ කියන පුහුණුවක් ප්‍රතිපදාවක් හරහා යෑම තුලින් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද? මෙන්න මේ විදිහට දැඩි ලෙස නොගන්නා තත්වයක් මේ හිත තුල ඇති වෙලා එනවා. අන්න ඒකම තමයි මේ දුක ඉක්මෝල යන්නේ, මේ ලෝකේ ඉක්මෝල යන්නේ මෙන්න මේ කියන සමබර, මෙන්න මේ කියන ගුණාංගයේ සහිත හිත. ඒ සඳහා හොඳ මඟ පෙන්වීමක් කමඨහනක් අද දවසේ බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා මෙතන. අර විදිහට අභ්‍යන්තර අරමුණේ සමායන බාහිර අරමුණේ වික්ෂිප්ත වෙලත් නැහැ, අභ්‍යන්තර අරමුණේ දැඩි ලෙස බැසගෙනත් නැහැ. මෙන්න මේ විදිහේ හිතක්, මෙන්න මේ විදිහේ සමබර මධ්‍යස්ථ හිතක් මේ ක්‍රියාවලිය ඉක්මෝලා යනවා කියලා තමයි කියන්නේ. ඉතින් අර අපි මුලින් කිව්වා වගේ මේ ඉන්ද්‍රියන්ගේ හුවමාරුව මේ දැඩි ලෙස නොගැනීමම තමයි ක්‍රමවේදය. එළිය අඳුර අතර හුවමාරුවක් තියෙනවා. ඒක වෙනදාට අපි දැඩි ලෙස ග්‍රහණය කරගත්තා. නමුත් මේ හිත ඒ ක්‍රියාවලියෙන් බැහැරවීමක්, ඒ ක්‍රියාවලිය දැඩි ලෙස නොගැනීමක් දැක දැනගන්න පුළුවන්. අද උදේ මේ දවසල 5:40 වගේ අරුණ. එතකොට අරුණ වෙලාවට සාමාන්‍ය දානශාලාවට එවෙනවා. තාම කළුවරයි. කළුවරයි. හැබැයි අහසේ නිකන් එළියක් පෛර පායගෙන එන සලකුණු තියෙනවා. ඔහොම යනකොට ඒ පොඩි කැලෑරොද්දක් තියෙනවා. එතන හනිකරම කණාමැදිරියෝ සිය ගානක් එක පොදියට නිකන් මීටර් දෙක තුනක වපසරියක අන්න සිය ගානක් ඉන්නවා. ඉතින් පුදුම අලංකාර චිත්‍රයක්. අර එළිය අඳුර අතර හුවමාරු නේද? කණාමැදිරියාගේ වුණත් ලස්සන තියෙන අර එළිය අඳුර අතර හුවමාරු නිසා. තව ටිකකින් ඉර පැහැව්වහම ඔකාගේ පේන්න දෙයක් නැහැ නේද? ඌ මේ පස්ස කොච්චර පත්තු කරගෙන ඉඳියත් කාටවත් පේන්නේ ගණන් ගන්නේ නැහැ අර ඉරේලිය තියෙන නිසා. හැබැයි අන්න අර විදිහේ අඳුර තියෙන වෙලාවක එළිය අඳුර අතර හුවමාරුවෙන් තමයි මේ දර්ශනය පුදුම අලංකාරයි. නිකන් මෝහනය කරන සුළුයි. එකෙක් දෙන්නේ දැක්කා වගේ නෙමෙයි, අර සිය ගානක් අර ගස්වල වහලා අර විදියට එළිය අඳුර අතර හුවමාරුවක් පෙනෙනවා. ඉතින් විනාඩියක් කමාරක් පොඩ්ඩක් නැවතිලත් බලා ඉඳියා. ඉතින් බෑනේ කරන්න කියලා ගියා යන්න. හරි. ඉතින් ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩේ. ඔය වගේ එළිය අඳුර අතර හුවමාරු මේ ක්‍රියාවලිය දැඩි ලෙස අර ගැනීමම තමයි මේ හිතේ ස්වභාවය. නමුත් මේ භාවනාවක් පුහුණුවක් මගින් මේ දේ ඉක්මෝල යන ආකාරය, මේ විවරණ මේ වර්ණවත් දේ විවරණ කරන ආකාරය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුම් කරලා දෙනවා. මේ බොහොම හිත් බඳින දේ ඉක්මෝල යන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරලා දෙනවා. දැන් ඔය සාමාන්‍ය අපි අහලා තියෙනවා දෘෂ්ටිය, දෘශ්‍ය ආලෝකයේ වර්ණ හතක් ගැන නේද? වර්ණ හතක සංකලනයක් කියලා අහලා තියෙනවානේ. ඔය සාමාන්‍යයෙන් දෙදුන්නක ක්‍රියාවලිය, රතු පාට, ඇඹිලි පාට, කා පාට, කොළ, නිල්, තව මොකද්ද දෙකක් තියෙනවා, ඉන්ඩිගෝ. ඔන්න ඔය විදිහට වර්ණ හතක සංකලනයක් තමයි මේ ආලෝකය කියන්නේ. එතකොට අන්න ඔය යම් ක්‍රියාකාරකමක් තියෙනවා නිව්ටන් තැටිය කියලා. ඒ නිව්ටන් තැටියේ තියෙන්නේ මෙන්න මේ වර්ණ හත. ඒ තැටියේ අලෝල තියෙනවා. කොටස් හතකට බෙදලා මේ තැටිය වර්ණ හත අලෝල තියෙනවා. ඊට පස්සේ මේක කරන්නේ මොකද්ද? මේ නිව්ටන් තැටිය වේගෙන් කරකවනවා. කරකෙව්වහම පේන්නේ මොන වර්ණෙද? ඔන්න ඔක තමයි වැඩි. කරකෙව්වහම අර එක වර්ණයක්වත් පේන්නේ නැහැ. ඒ වෙනුවට අර දෘශ්‍ය ආලෝකයේ ස්වභාවය බවට මේ තැටියපත් වෙනවා. වෙනදා තිබුණේ පාට හතක්. හැබැයි අද අන්න ඒ පාට ඉක්මෝලා ගිහිල්ලා අර නියම ආලෝකයේ ස්වභාවය ඒ ආකාරය මේ තැටිය පෙන්වුම් කරනවා. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. අපේ හිතත් මේකේ බොහොම වයිවර්ණ දේවල් දැකිමින් මේවා බෙදලා වෙන් කරලා පෙන්නමින් කොටස් කඩමින් කටයුතු කරා. නමුත් අන්න මේ විදිහේ පුහුණුවක් ප්‍රතිපදාවක් හරහා ඔන්න දවසක මේ හිත මේ දේවල් ඉක්මෝල යනවා. ඔන්න යථා ස්වභාවය දැක දැනගන්න පුළුවන්. ආලෝක හතක් නෙමෙයි මේක, හතක කොටසක් නෙමෙයි. ඒ වෙනුවට නියම දෘශ්‍ය ආලෝකයේ ස්වභාවය දැක දැනගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන පරිවර්තනයේ වෙනස තමයි මේ යෝජනා කරන්නේ. ඒකට කරන අනුග්‍රහයක් තමයි මේ තියෙන්නේ. ඉතින් අද දවසේ මේ දේශනාවත් එවැනි වූ මේ ලෝකීය විනිවිද යාමකට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න අවසර.
හොඳයි, හරි.
එයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි.
හරි.
ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදිතබ්බං.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමි බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති. ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති. තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛී හොන්තු. අභිවාදන සිලිස නිච්ඡං වන්දා උපචායිනෝ. චතරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිංචතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරානම් ආගතං පටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
නමදනාටම තෙරුවන් සර්
තෙරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ
Thank you very much.